ගරු නල සලාපරු මෙතුමාගෙන් දිවාරෙන් පසු විවාදය ආරම්භ කරන්න.
ගරු නියෝජක තනාගතුමනි, මම පෞද්ගලිකව සතුටු වෙනවා ඔබතුමා මුලසුනේ ඉන්න වෙලාවක 2017 අයවැය සම්බන්ධයෙන් මගේ පළමු අදහස් දැක්වීම ඉදිරිපත් කරන්නට අවස්ථාවක් ලැබීම පිළිබඳව. විශේෂයෙන් අද අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා ප්‍රමුඛ මේ රටේ වැදගත්ම ආයතන 25ක් පිළිබඳව සාකච්ඡා වෙන අවස්ථාව. උදේ ඉඳලා අතිගරු ජනාධිපතිතුමා මේ සභාව නියෝජනය කරමින් හිටියා. මම පුද්ගලිකවත් ඒ පිළිබඳව එතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු නියෝජක තානායකතුමනි, මම මේ ප්‍රධාන වෛශීෂ 25 ඇතුලේ ඒ ආයතන 3ක් පිළිබඳව පමණක් මගේ කාලය ඇතුලේ අදහස් දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ කාරණා තුන එකක් තමයි මැතිවරණ කොමිසම, සීමා නිර්ණය කොමිසම සහ අවසාන වශයෙන් ජනාධිපති වෛශීෂයට අදාළව. ඒ මාතෘකාවට ප්‍රවේශෙන්න ඉස්සර වෙලා අයවැය විවාදයට අපිට සහභාගි නොවෙච්ච හේතුවත් දෙවනවර කිවීමේ විවාදයට සහභාගි වීමට නොහැකි වෙච්ච හේතුවත් ඊට අදාළ කාරණා පිළිබඳවත් මට විනාඩි කීපයක් අවශ්‍ය වෙනවා ඔබතුමාගෙන් කරුණු පැහැදිලි කරගන්න. ගරු නියෝජක තනායකතුමනි, අයවැය පිළිබඳව විවිධ අර්ථකථන අපි දැක්කා ඊයේ ජනමාධ්‍ය වලින් ප්‍රචාර වෙනවා 3-2 වැඩි ඡන්දයෙන් අයවැය සම්මත වීමත් සමග. ඉතාම උද්දාමයෙන් සමහරු කතා කරනවා අපි දැක්කා. 3-2 සම්මත වීම දේශපාලන ස්ථාවරභාවයේ සංකේතයක් විදියට, ජාතික සමගියේ සංකේතයක් විදියට අදි වශයෙන් විවිධ නිර්වචන ගලාගෙන ආවා. මේ දර්ශක රාශිය මැද්දේ ඒ දියවන්නාව ඇතුලේ 3-2 මුද්‍රාවක් අයවැය මත තැබුවත් දියවන්නාවෙන් එළිය මතය අයවැය සම්බන්ධයෙන් මේ 164ක් ඉහළට එසවෙච්ච අත්වල මතය නෙමෙයි ගරු නියෝජක තනායකතුමනි. විශාල පරස්පරයක් තියෙනවා. මම ඒකට ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එක උපුටා දැක්වීමක් කරන්න මම ඔබතුමාගෙන් අවසර ඉල්ලනවා. නියෝජක තනායකතුමනි, 164ක් ඡන්ද අයවැයට පක්ෂව ලැබෙන වෙලාවේ මම මේ කතා කරන්නේ උද්දාමයෙන් අයවැයට එරෙහිව ඡන්දේ පාවිච්චි කරපු කශේරුකාවක් සහිත විපක්ෂයේ ජනතා නියෝජිතෙක් විදිහට. එකපද විපක්ෂ ජනතා විමුක්ති පෙරමුණත් වෙත ඒ ගෞරවය මම හිතන මේ රටේ ජනතාව ලබා දෙන්න මැලි වෙන්නේ නැහැ. අයවැයට ඡන්ද විමසන්න පැය 48කට ඉස්සර වෙලා තමයි අනුර දිසානායක මැතිතුමා මේ සභාවේ මතු කරපු ලක්ෂ 7 දීමනාව පෞද්ගලිකව චෙක්පත් විදියට මන්ත්‍රීවරුන්ගේ අතට ලැබුණේ. මම ඇහින් දැක්ක ලක්ෂ 5 චෙක්පතක් එක මන්ත්‍රීවරයෙක් අතට ලැබිච්ච. එස 164 අත් ඊළට එසවිච්ච ආකාරය ගැන අපි උද්දාමයට පත් විය යුතු නැහැ. අපි හොයලා බලන්නට ඕනේ එළියේ මතය මොකක්ද කියලා. දැන් මේ ආණ්ඩුව බලයට එන්න විශාල වශයෙන් මාධ්‍ය භාවිතා වේදුණු විශාල කැපකිරීමක් කරපු, ඒ වගේ මේ රටේ ආර්ථික විශාරදයෙක්, විද්‍යාර්ථියෙක් මේ ආණ්ඩුව බලයට පත් කරන්න විශාල කැපකිරීමක් කරපු ආචාර්යවරයෙක් දර්ශකයක් ලෙස උපුටා දක්වන්න පමණක් මම බලාපොරොත්තු වෙනවා. මේ ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මේ රට ඉතාම අවංකව ආදරය කරන, කිසිදු අවස්ථාවක වංචනික ක්‍රියා සම්බන්ධයෙන් චෝදනාවක් නොලැබිච්ච විද්වතෙක්, රාජ්‍ය නිලධාරියෙක් විදිහට කටයුතු කරපු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. එතුමා මේ ඊරා මට එවන කෙටි පණිවිඩය, එතුමාගේ අවසරය ඇතුව මම ඔබට උපුටා දක්වනවා. එතුමා මොකද කියන්නේ? If any kind of garbage can pass there with two-third majority. What hope can we have on such a parliament that it will protect Sri Lanka's national interests? මේ ආණ්ඩුවෙන් විශාල සම්මාදමක් මතවාදී මේකතුවක් කරපු විචිදල පද්ධතියේ බුද්ධිමතෙක්ගේ නිර්වචනය. අන්න ඒ දර්ශක දිහයි අපි බලන්නට ඕන. එසේ කියමින් මම උදේට ආරම්භ සදහන් කරපු කාරණාව අපිට අදහස් දක්වන්න ලැබුණේ නැති කාරණාව. ඒක මේ වැශේෂ කීපයකටම සම්බන්ධ නිසා ඒ පිළිබඳව ගැඹුරෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු නියෝජක තනායතුනේ ඔබතුම දන්නා ඔබතුමත් එක්ක සාකච්ඡාවට කීපයක් අපි කරා. මේ සම්බන්ධයෙන් දෙවනවර කීමේ විවාදයේදී මට අමතරව මේ සභාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ සහිත මන්ත්‍රීවරුන් 13 දෙනෙක් තමන්ගේ කාලය දන් දෙන්න තීරණය කරා. ඒකාබද්ධ විපක්ෂයේ විදියට 13 දෙනෙක් නියෝජක කතානායකතුමනි. හිටපු කතානායක චමල් රාජපක්ෂ මැතිතුමා එක්කෙනෙක්. ඊට අමතරව 1983 මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු ලොකුගේ ඇමතිතුමා මන්ත්‍රීතුමා මහින්ද යාප ඇමතිතුමා ඇතුළු ජනක තෙන්නකෝන් කේලි රඹුක්වැල්ල සාලින් දිසනායක රංජිත් සොයිසා රමේෂ් පතිරණ ප්‍රසන්න රණතුංග ජොන්ස්ටන් ප්‍රනාන්දු කාංචන විජේසේකර එස් එම් චන්ද්‍රසේන මුතුකුමාරන් මේ 13 දෙනාම ස්වේච්ඡායෙන් ඉවත් වුණා දෙවනවර කීමේ විවාදයේදී අදහස් දැක්වීමෙන් තොරව. ඇයි ඉවත් වෙන්න සිදු වුණේ? අපට තිබිච්ච කාලයේ ප්‍රශ්නය නිසා. මේ තෙවනවර කීමේ විවාදයේදී එකට යම් උත්තරයක් ලැබිලා තිබුණත් අපි දැඩි පීඩාවකට පීඩනයකට ලක් වුණා කාලය වෙන් කිරීමේ ගැටලුවේදී. එකපද විපක්ෂයේ මතය දැන් අපි විපක්ෂයේ නියෝජනය කරනවාද නැද්ද කියන එක පිළිබඳව මිට මාස කීපයකට පෙර ඔබතුමාට ගැටලුවක් තිබුණා නම් ඒ ගැටලුවට අද වටිනාකමක් තියෙන විදියක් නැහැ. අද ඉතින් පැහැදිලි. නමුත් 51ක් වන එකපද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මතය නිවර්දිව සමාජගත කරන්න මේ සභාවේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ මද වශයෙන්. මම එක උපුටා දැක්වීමක් ඔබතුමාට කරන්නම්. මේ එක විවාදයක 16 වෙනිදා වාසුදේව නානක්කාර මන්ත්‍රීතුමාට විතරක් විනාඩි 20ක් තියෙනවා. ශ්‍රියාන් සේමසිංහ මන්ත්‍රීතුමා විනාඩි 4යි. මම මේ පාර්ලිමේන්තුව ගැන සභා නායක කාර්යාලය ගැන විපක්ෂ නායක වැල්ශීෂය ගැන කතා කරන නිසා ශ්‍රියාන් සේමසිංහ විනාඩි 4යි. ඩිවි චානක විනාඩි 4යි. ශ්‍රියාන් විජේවික්‍රම විනාඩි 5යි. නිරෝෂන් ප්‍රේමරත්න විනාඩි 4යි. ලෝහාන් රත්නත්තේ 5යි. එස් එම් චන්ද්‍රසේන 5යි. මේ අපේ මුළු කණ්ඩායමටම හම්බෙලා තියෙන විනාඩි 60යි. මේ නිල විපක්ෂයේ විදියට ජනතා විමුක්ති පෙරමුණ තියෙන සංවිධානය කිසි ප්‍රශ්නයක් නැහැ. තියෙන සංවිධානයේ කතිකය ජාතික මට්ටමේ ගැටලු ගැන අවධානයක් නොකරත් ජනතා විමුක්ති පෙරමුණ අපේ මිත්‍ර මන්ත්‍රීවරු ඒ කාලය නිවර්දිව ආයෝජනය කරන අපි සුදුවන්ත වෙනවා. ඒකට ඊර්ෂ්‍යාවකට නෙමෙයි අපි මේ කියන්නේ. නමුත් මේ 51ක් වූ මන්ත්‍රීවරුන් සඳහා මේ කාලය වෙන් කිරීමේ පිළිවෙත ගරු නියෝජක තනායකතුමනි අප්‍රමාදව වෙනස් කිරීම සඳහා කාලය ඔබතුමාට ළඟා වෙලා තියෙනවා. දැනට ඔබ වෙන් කරන්නේ එක්සත් ජාතිපක්ෂයට විනාඩි 40යි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට 30යි. ITEK JVP EPDP විනාඩි 130යි. මේ කාලය වෙන් කිරීම පිළිබඳව ඔබතුමා මේ පාර්ලිමේන්තුව නැවත සමාලෝචනය කළ යුතුයි කියලා කියන එකයි මගේ යෝජනාව. මම කැමති ඔබට ඉල්ලීමක් කරන්න. මේ ඉල්ලීම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මීට පෙරින් පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමද ඉල්ලීමක් කළා තිබුණා. අපි ඔබතුමාගේ යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුවේ. ගරු අගමැතිතුමාගේ කතානායකතුමතුළු මේ සිළුම් පක්ෂ නායකින්ගෙන් කරුණා කළා අර මීට පෙරින් පාර්ලිමේන්තුවේ තිබිච්ච සම්ප්‍රදායට යන්න. ආණ්ඩු පක්ෂයට 55යි විපක්ෂයට කාලෙන් 45යි 55යි 45යි 55යි 45යි ඒ 55න් එක්සත් ජාතික පක්ෂයට 35ක් දීලා ආණ්ඩුව නියෝජනය කරන සංධාන කණ්ඩායමට 20ක් දෙන්න.
ගරු දලසමතුමා මේ කොමිටි ස්ටේජ් එකේදී විපක්ෂයට 60යි
නෑ ඒ මේ විවාදේ.
ඔව්
ඔබතුමා මම කියන්නේ මම මේක
දෙවෙනිවර කියවීමද දැන්
මම මේ ගැන ඔබතුමාට සුතුවන් තුනක් මේකේදී පස්සේ විසඳුනායි කියලා
දෙවෙනිවර
කියවීම නිසා අනිකුත් සිළුම විවාදවලදී මම මේ ගැන ඉතාම පැහැදිලිව අංක කිව්වා ඔබතුමාට මේකේදී පමණක් පස්සේ විසඳුනායි කියලා. ඒ විසඳුනේ අපි විපක්ෂ කියලා පිළිගත්තු නිසා. හැබැයි ඒ පිළිගැනීම අනිත් අවස්ථාවදී නොදෙන එකයි මේ ගැටලුව තියෙන්නේ. ගැටලුවේ පීඨෘත්වය තියෙන එතන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මම කියන්නේ මීට පෙරින් මේ පාර්ලිමේන්තුවේ තිබ සම්ප්‍රදාය විපක්ෂ නායකකාරය සභා නායකකාරයල එකතු වෙලා 55ක් ආණ්ඩුවට 45ක් විපක්ෂයට එතෙන්ට අපි යමු. ඒ 55 ඇතුලේ එක්සත් ජාතික පක්ෂයට 35ක් දීලා 20ක් සංධානය නියෝජනය කරන ආණ්ඩුවේ කට්ටියට දෙන්න. ඉතුරු වෙන 45න් අපි යෝජනා කරනවා තියෙන සංවිධානය සහ ජනතා විකුණුවට 25ක් දීලා ඉතුරු 20 අපිට දෙන්න. එතකොට දැන් නිල වශයෙන් පිළිගන්න විපක්ෂෙන් 5යි අඩු වෙන්නේ. එක්සත් ජාතික පක්ෂෙන් 5යි අඩු වෙන්නේ. මට පේන්නේ ඒක ලොකු අසාධාරණයක් කියලා. එතකොට අපිට 15 කියන එක 20කට යනවා. එතන මේ සභාව නියෝජනය කරන තරුණ මන්ත්‍රීන් රාශියකට තමන්ගේ හෘද සාක්ෂි එකඟව කාලය වෙන් කරන්න කතා බහ කරන්න ජනතාවගේ ප්‍රශ්න ගැන ඔබතුමාගේ සහ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්න අවස්ථාවක් ලැබෙනවා. මේක මේ සභාවේ කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි පාර්ලිමේන්තුව ගැන තියෙන උනන්දුව දැන් වැඩි. පිරිහීම වැඩි වලට සමාන්තරවම මම දන්නේ කොහොමද ඒක විග්‍රහ කරන්න කියලා. දේශපාලනයේ සහ පාර්ලිමේන්තුවේ පිරිහීම වැඩි වීමට සමාන්තරවම වෙන උනන්දුවකුත් වැඩි වෙලා තියෙනවා. සජීව විකාශය වෙනවා. සමාජ වෙබ් අඩවි තියෙනවා. මන්ත්‍රීවරුන් වර්ගීකරණය කරනවා. ඉවලුවේට් කරනවා. එතකොට මේ ඒ ඉවලුවේෂන් එකේදී මේ ගණන් ගන්නේ නැහැ ඒකපද විපක්ෂ මන්ත්‍රීවරුන් කොයිතරම් කාලයක් තිබුණාද කියලා. ප්‍රතිඵල ලේඛනයේ තියෙනවා ඒකපද විපක්ෂ මන්ත්‍රීවරු අතිබහුතරය ඉන්නේ වලිගේ ප්‍රදේශයේ. ඒ නිසා උට අසාධාරණයක් වෙනවා. ඒ නිසා කරුණා කළා මේ පිළිබඳව ඔබ සිළු දනාගේම අවධානය යොමු කරන්න කියලා කියන එක තමයි මගේ පළවෙනි ඉල්ලීම. මේ ඒ වගේම අපේ කාර්යාල පාසුකම් ඒකපද විපක්ෂ වෙනුවෙන් ඔබතුමාලා කාර්යාලයක් දීලා තියෙනවා. බොහොමත්ම ස්තුතියි. හැබැයි කිසිම සේවකෙක් නැහැ. කිසිම උපකරණයක් නැහැ. තුන්වෙනි මහලේ කාමරයක් අපිට දීලා තියෙනවා. පුතේවේදී වෙමින් අවම වශයෙන් තුන් දෙනෙක්ගේ කාර්ය මණ්ඩලයක් පරිගණකයේ මෙහෙවන්න. එවන කනිෂ්ඨ සේවකෙක් විදියට කාර්යාලයේ උපකරණ ටික අඩුවනේ පෑන අපි නියෝජක කතානායකතුමනි පළවෙනි මාසයේ රැස්ුනේ රෙස්ට් රූම් එකේ අපිට කමිටි රූම් එකක් ගන්න ඉඩ දුන්නේ නැහැ කාලේ. පස්සේ කතානායකතුමා ඔබතුමා මැදිහත්ලා ඒකද ලැබුණා. ඒ නිසා කරුණා කළා මේ ප්‍රාථමික අවශ්‍යතාවයන් ටික ඒකබද්ධ විපක්ෂයේ විදියට විසඳන්න මේ පාර්ලිමේන්තුව සභා නායක කාර්යාලය විපක්ෂ නායක කාර්යාලය එකතු වෙලා ඔබතුමාලත් එක්ක අත්වල් බඳ ගැනීම කියලා මම විශ්වාස කරනවා. මගේ දෙවෙනි කාරණාව යොමු වෙන්නේ නියෝජක කතානායකතුමනි මැතිවරණ කොමිසම සහ සීමා නිර්ණය කොමිසම සම්බන්ධයෙන්. නියෝජක කතානායකතුමනි අපි දන්නවා අද වෙනකොට මෙරට පළාත් පාලන ආයතන මැතිවරණ නොතියා අවුරුද්දකුත් මාස හතක් ඉක්මිලා තියෙනවා. මැතිවරණයක් නැහැ. එදා ඒ කාලේ මේක වුණා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වශයෙන් ඉන්න කාලේ තමනාසල එකඟ වේවි. යුරෝපීය සංවිධාන එක්සත් ජාතීන්ගේ සංවිධානය අවුරුදු එකහමාරක් මැතිවරණ නැතුව හිටිය නම් නිකුත් කරන ප්‍රකාශ කුමක් වේද කියලා. දැන් පළාත් පාලන මැතිවරණය තිබුවේ 2011 මාර්තු මාසේ 19 වෙනිදා මාර්තු මාසේ. දැනට තියෙන සංඛ්‍යා ලේඛනවල හැටියට ඔබතුමන්ලා ඉදිරිපත් කරන ප්‍රකාශ දිහා බැලුවම ලබන අවුරුද්දේ මාර්තු මාසයෙන් ඉස්සෙල්ලවත් මැතිවරණයක් තියන්න සූදානමක් නැහැ. ඒ කියන්නේ වසර දෙකක් පළාත් පාලන ආයතනයක දුර කාලය තියෙන්නේ වසර 4යි. එයින් හරි අඩක් නියෝජ්‍ය කතානායකතුමනි මැතිවරණයක් නැතුව සභාවක් නැතුව ගොඩනැගිලි විතරක් තියෙන ආයතන බවට පත් වෙලා තියෙනවා. සභාව කියන්නේ සභාවේ නියෝජිතව ආවම නැත්නම් හිස් සැකිලි ගොඩනැගිලි උපකරණ ප්‍රාග්ධන භාණ්ඩ විතරයි. හැබැයි දුර කාලයේ මන්ත්‍රීවරයෙක්ගේ අවුරුදු දෙකක් හරි අඩක් එයාකාරයෙන් ඉවත්කොට තැබීම කිසිම සාධාරණ කාරණාවක් නෙමෙයි. දැන් මොකද්ද මේකට හේතුව? තමනාසල දිගින් දිගටම කිව්වේ මේ සභාවේ විෂය භාර ඇමතුමා මුස්තාෆා ඇමතුමා වගේ කියුත ඇමතිවරු දිගින් දිගටම කිව්වේ සීමා නිර්ණය කමිෂන් සභාවේ වැඩ ඉවරලා නැහැ. ඒ නිසා අපිට මැතිවරණ තියන්න බෑ. මේක තමයි කිව්වේ. දැන් අපි පොඩ්ඩක් ඉතිහාසය ගමන් කරලා බලමු නියෝජ කතානායකතුමනි. මොකද උනේ? රවි ජයලත් සීමා නිර්ණය කමිෂන් 2012 ආරම්භ වෙච්ච ජනවාරි 8 වෙනිදා නව ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට පිවිසීමෙන් පස්සේ ඒ කොමිෂමේ කාලය තව දීර්ඝ කරා. ඒතර විෂය භාර ඇමතුමා හිටියේ ගරු කරු ජයසූරිය මැතිතුමා. කරු ජයසූරිය මැතිතුමා නැවත පැමිණිලි ගත්තා. යෝජනා ගත්තා, සංශෝධන ගත්තා. හැබැයි පනතේ පැහැදිලිව තියෙද්දී එගෙන නොසලකිලිමත්ව පුංචි වගන්ති කීපයක් උපයෝග කරගෙන ඇමතිවරයාට තියෙන නව සමාලෝචන කමිටුවක් විදියට අශෝක පීරිස් මැතිතුමාගේ නායකත්වයෙන් දාලා දේශපාලන පක්ෂවල නියෝජිතයෙකුට සම්බන්ධ කළා. එතුමා වැදගත් ජ්‍යෙෂ්ඨ වැදගත් නිලධාරියෙක් දුරා කාලය පුරාවටම අශෝක පීරිස් මැතිතුමා ඒකට ගරු කරන සීමා නිර්ණය සමාලෝචන කමිටුව පෙර මට විනාඩි 19ක අමතර කාලයක් තියෙනවා නියෝජක තනායකතුමනි. එන් විනාඩි 10කට වැඩි කාලයක් මට ගන්න පුළුවන්කමක් තියෙනවා. අපිට වෙන් කරපු කාලේ ඒ කතියක් දැන් නැහැ.
හොඳයි.
වයිස මුස්තාෆා මැතිතුමා දුවගෙන එන බොහොම වැදගත්. නියෝජක තනායකතුමනි දැන් මිස් වර්තමාන සීමා නිර්ණය ඇතුළත් ගැසට් නිවේදනය අත්සන් කරේ අපි අතිගරු ජනාධිපතිතුමා අගෝස්තු මාසේ 21 වෙනිදා ගිය අවුරුද්දේ. අගෝස්තු මාසේ 21 වෙනිදා ගිය අවුරුද්දේ. ඒක තමයි විෂය භාර ඇමතිතුමා ඔබතුමා නෙමෙයි කරු ජයසූරිය වර්තමාන කතානායකතුමා. දැන් අද වෙනකොට ඒ සීමා නිර්ණය කරන ලැබූ ආයතන වලින් 133ක කිසිදු දෝෂයක් නැති බව තහවුරු වෙලා තියෙනවා. මැතිර කොමසාරස්තුමා මාධ්‍යට ඇවිල්ලා කිව්වා සීමා නිර්ණය සමාලෝචන කමිටු සභාපතිතුමා මාධ්‍යට ඇවිල්ලා කිව්වා ඔබතුමා කාලේ පැහැදිලි කරන්න මට ඉතාම කෙටි වෙලාවක් තියෙනවා ඔබතුමා. නෑ ඔබතුමා පැහැදිලි කරන්න. නෑ 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 ඔබතුමාගේ වෙලාව පැහැදිලි කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි එතුමාට වෙලාවක්
එනවා.
පළාත් පාලන අමාත්‍යංශ වැසිස විවාද එනෝනේ. හරි හරි මට ඉත අඩු ගානේ ෆයිසල් ඇමතුමා ශීලාචාර වෙන්න. අඩු ගානේ මට කතා කරලා ඉවර කරන්න දෙන්න. හරි වැරදි නම් වැරදි නම් වැරද්ද නිවැරදි කරන්න ඔබට අවස්ථාවක් තියෙනෝනේ. හරි ඒකට උත්තරේ දෙන්න මගේ මගේ කාල දෙන්න බෑ මගේ කාල දෙන්න බෑ නියෝජක තනායතුමනි මේ පිළිගැනීම මේ
order please order please
මගේ කාල නම් දෙන්න බෑ කරෝ නියෝජක තනායතුමනි
order please could you hear please දැන් මේ මෙතුමා කරන්නේ තුමාගේ කාලය කරන කතාව. ඔබතුමාගේ කාලය ඔබතුමාගේ ආණ්ඩු පක්ෂයෙන් කාලයක් කරන් කතා
කරනවා.
මට උත්තර දෙන්න පුළුවන්
කරුණා කරලා.
No. That is on a point.
යුතුකම
no.
අරි යුතුකම වගේම අනිත් මිනිසුන්ට අයිතියක් තියෙනවා. යුතුකම අයිතියට යට කරන්න බෑ. කරුණාලම කතා කරන් දෙන්න. කරුණා කරලා මට කතා කරන් දෙන්න. මෙතන බලන්න ශීලාචාරම මේ කතාව වාත් වෙන ආවා. කිසිම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමා ඉදිරිපත් කරන්න. සාකච්ඡා කරමු. කිසිකට ලොක් නෑ නමුත් ගරු නියෝජක කතානායක තුමනි මං කියාගෙන ආමට බාධා කරා අසාධාරණ විදිහට බාධා කරා
ඔබතුමත් හැබැයි ඉතින් තුමා එනකොට ගියා මම
ඉතින් මං ගෞරවයෙන් පිළිගත්තනේ
ආ හොඳයි හරි
ගෞරවයෙන් එතුමා පිළිගත්තා
හොඳයි
ඉතින් වැරද්දක්ද
ඉතාල හොඳයි
ඉතාල වැරද්දක්ද
let him finish his submission please he's on the toes thank you
ගරු නියෝජක කතානායක තුමනි එතකට දැන් සභා 123ක සීමා නිර්ණය ඉවරලා තිනෝ මිනුන්නෝරු දෙපාර්තමේන්තුවේ සිටියම් ගත කිරීම ඉවර වෙලා තිනෝ මැතිරුකම සාරස්තුමා කියනෝ සීමා නිර්ණය සමාලෝචන කමිටු සභාපතිතුමා කියනෝ මේ මැතිර උඩලා තියන්න පුළුවන් කියලා පාර්ලිමේන්තුවේ අදාළ මේ මැතිරුන්ට අදාළ පුංචි පුංචි කාරණා ටිකක් පාර්ලිමේන්තුවේ එකතු වෙලා සාමාන්‍ය බහුතරය ඡන්දයෙන් තීරණය කරන එක විතරයි කරන්න තියෙන්නේ කියලා ඒක පැත්ත අනෙක් පැත්තෙන් ඉතුරු සභා ඒ කියන්නේ 366 58ක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ සිටියම් ගත කිරීම කරන්න දැන් අපි උම්මගේ කෙළවරට ඇවිල්ලා තියෙන්නේ අපි ටනල් එකේ කෙළවරට ඇවිල්ලා තියෙන්නේ එසේ දැන් ආණ්ඩුව පැත්තෙන් තියෙනවා වගකීමක් එක්කෝ මේ 133 කසේරුකාවක් සහිත නිලධාරියෙක් විදියට මේ රාජ්‍ය එතුමා පුවත් පතකට දීපු සම්මුඛ සාකච්ඡාව මේ පහුගිය 30 වෙනිදා එතුමා මොකද මේ කියන්නේ මේ මම නෙමෙයි කියන්නේ සීමා නිර්ණය කමිටුවේ සභාපතිතුමා කියනවා ප්‍රධාන කාරණා පහක් මොකද එතුමා කියන්නේ දැන් අපි අපේ කාර්යභාරය ඉෂ්ට කළ ඉවරයි මිනින්දෝරු දෙපාර්තමේන්තුව වැඩේ විතරයි අතේ තියෙන්නේ. පරිවර්තන කටයුතු විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපේ කාලේ ඉවරයි. ඒ නිසා අපි දඩමීමක් කරගෙන කල්දැමීමක් කරන්න අවශ්‍ය නැහැ කාටවත් දැන්. ඉතාල පැහැදිලිව තියෙනවා. එතුමා කියන එතුමාලගේ කාර්යභාරය ඉවරයි. අපි සිදුවන්ත වෙන්නට ඕන. අවුරුදු ගණනාවක් තිස්සේ. ඊළඟ එතුමා කියනවා අපේ කාලේ දීර්ඝ කළ තියෙන දෙසැම්බර් 31 වෙනිදා වෙනකම් අපි එහෙම ඉල්ලීමක් කළා නෑ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි කොමිසම ඉල්ලන්නේ නැතුව කොමිසම සභාපතිතුමා කොමිසම කියනවා අපි ඉල්ලලා නෑ. හැබැයි එමෙතුමා අපේ කාලේ දීර්ඝ කළ තියෙන දෙසැම්බර් 31 වෙනිදා වෙනකම් මේ ගැන අතිගරු ජනතුමත් අපිට කතා කරලා ඇහුවා. ඉල්ලුවද නැද්ද කියලා. අපි ඉල්ලලා නෑ. ඒ නිසා මේ ඒ එක කාරණාව ඊට අමතරව කියනවා එතුමාට ඊට අමතරව එතුමා කියනවා මේ ක්‍රමය නිසා ජනතා විමුක්තිවරුට අසාධාරණයක් වෙනවා ඒගොල්ලන්ගේ තේරෙන ප්‍රමාණය කවුරුවත් සමහර තේරෙන එකක් නැහැ ඒ නිසා ගරු නියෝජක කතානායකතුමනි
විනාඩි 3ක් තියෙනවා.
මට විනාඩි 19ක් අතර වෙන් කරන්න. ඒ නිසා එක්කෝ අපි මේ සංශෝධන ටික වහාම කරලා පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයෙන් අපි මේ නිර්ණය අවසන් වෙච්ච කොටසේ මෙතරම් වලට යමු. අපි සිරුදනාම එවිට එකගොවෙමු. එම් බැරිකමක් තියෙනවා නම් මේ නව මැතිවරණ ක්‍රමය ඉතාම වැදගත් ක්‍රමයක්. අපි හෙලා දකින්නේ නැහැ. කොට්ටාස ක්‍රමයේ මැතිවරණයක් වෙන්නේ මම දිගින් දිගටම පෙනී සිටි මන්ත්‍රීවරයෙක්. දිනේෂ් ක්‍රෝන්දර කමිටුවේ පළවෙනිම සලකා බැලුවේ මගේ යෝජනාව. මා විසින් ඉදිරිපත් කරපු මැතිවරණ ක්‍රමය. එසා ඒකට විරුද්ධ එරෙහිව නෙමෙයි. හැබැයි යම් කිසි විදකින් ඔබතුමාලා හිතනවා නම් මේක තියන්න බෑ මේ ක්‍රමයට තව අවුරුද්දක් යයි කියලා. එහෙමනම් පරණ ක්‍රමයට මැතිවරණ තියමු. මා ජනතාවගේ මැතිවරණ කොමසාරිස්තුමා ගිය සතියේ මාධ්‍යට කිව්වා වගේ මා ජනතාවගේ සර්වජන ඡන්දයේ අයිතියට මෙහෙම ප්‍රහාර එල්ල කරන්න බෑ. අපේ රටේ ඉතිහාසය කලුලප රාශිකින් පිරීලා තියෙන ගරු ඇමතුමනි. මම නියෝජනය කරන පක්ෂේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එදා 1975 නව ව්‍යවස්ථාව නිසා 75 තියන ඕන මැතිවරණය අලුත් ව්‍යවස්ථාවට මුවා වෙලා 77 වෙනකන් කල් දැම්මා. මගේ ජීවිත කාල තුල මම දැකපු පළවෙනි වැරද්ද. පාසල් ශිෂ්‍යෙක් විදියට 10 වෙනි පන්තිය. අවුරුදු දෙකකින් පාර්ලිමේන්තු කාලය දීර්ඝ කරා. ඒක ප්‍රතිවිපාකයේ ආණ්ඩුවට භුක්ති විඳින සිද්ධ වුණා. මම දකින්නක වැරද්දක් කියලා. ඊට පස්සේ ඒ ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිණියගේ යුගයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ජනතුමාගේ යුගයේ ජනමත විචාරණය මේ රට දේශපාලන සිටියමම දේශපාලන සිටියම අකුලනවා කියලා පොරොන්දුවක් දීලා 77 මා මැතිවරණ ඇවිල්ලා දේශපාලන සිටියම අකුලලා දැම්මා ජනමත විචාරණය. අපේ ජීවිත කාලය තුලදී අපි දැක්කා ලාම්පු කල්ගෙඩි මැතිවරණේ ඒත් අපි ශිෂ්‍යෝ විදියට මොනතරම් අපවිත්‍ර වුණාද. ඊළඟ සංවර්ධ සභා මැතිවරණ යාපනේ සංවර්ධ සභා මැතිවරණේ බැලට් එක ගෙන තිබ්බ උතුරේ තරුණයන්ගේ විශ්වාසය බුලට් එක දක්වා වෙනස් කරේ සංවර්ධ සභා මැතිවරණේ. මැරෝ ගිහිල්ලා යාපනේ පුස්තකාල ගිනි තෙල කරපු ඉතිහාසය තමනාසල කවුරුද දන්න දෙයක්? අලුත් දෙයක් නෙමෙයි. ඒ තුන්වෙනි කාරණාව අපි දැකපු. ඒ වගේම අපි දැක්ක ඊට පස්සේ මහර අර්ජුන අමතුමාලේ කොට්ටාස අල්ලප් කොට්ටාස මහර අතුරු මැතිවරණේ ලයිට් ගිහිල්ලා තුන් බලවෙනි වර ගණන් කරනකොට විජය කුමාරතුංග දිනු විදුලිය විසන්දි වෙලා පැය එකමාරකට පස්සේ නැවත විදුලිය ඇවිල්ලා පෙට්‍රෝල් මැක්ස් දාලා ගණන් කරනකොට විජය කුමාරතුංග ඡන්ද 35කින් පරාදයි. මේ අපේ රටේ ඉතිහාස කලුලප ජයජාතන මැතිතුමාගේ කාලේ චන්ද්‍රික බණ්ඩාරනායක මැතිණිය කාලේ වයඹ පළාත් සභා මැතිවරණය වයඹ මන්දිර කීප දෙනෙක් ඉන්න මෙතන හැම පක්ෂම නියෝජනය කරන කලුලප මොන පක්ෂද කියනගෙන මේ වැදගත් වෙන්නේ. මේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන තිබ්බ විශ්වාසය නැති කරපු පාර්ලිමේන්තුව මැතිවරණ ක්‍රමය ගැන තිබ්බ විශ්වාසය නැති වෙච්ච දේවල් මේවා. ඒ ශ්‍රේණියටම ගරු නියෝජක තනායකතුමනි මේක එකතු කරන්න එපා. මේක එකතු කරන්න එපා. ඒ ශ්‍රේණිය ඊළඟ කළු ලපයේ විදියට. ඒක අපි කියන්නේ ජයග්‍රාහක පරාජිතය කවුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ නිසා අපි මේ ගැන ඉතාම පැහැදිලිව
මොකද්ද ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක? What is your point of order?
කියනවා. හැබැයි 18 වෙනි සංශෝධනය කළා ජනාධිපති පාරක් කරපු එක ඔබතුමා නේ නැක විශාල ඒකත්
ඒක පොයින්ට් ඔෆ් ඕඩර් යන්නේ.
ගරු දලසලාපරු මෙතුමා
අනේ සමාවෙන්න පොයින්ට් ඔෆ් ඕඩර් ගන්න මම ඉඩ දුන්නා නේද?
ඒකත් කරා නම් තමයි හොඳ.
ගරු නියෝජක තනායකතුමනි එසා මම මේ ඉල්ලීමක් කරන්නේ ගරු ඇමතුමාගේ අමාත්‍යංශ වැසිස 28 වෙනිදා අපි 28 වෙනිදා වෙනකොට ගරු ඇමතුමා මේ පාර්ලිමේන්තුවට දෙන ප්‍රතිඥාව
දලසලාපතුමා මේ 19 ඔබතුමා 9යි කියලා කිව්වේ දැන් 9
ඈ
විනාඩි 19 ඔබතුමා 9ක් ගත්තා කිව්වේ දැන් 29යි ඔබතුමා ඒ 19 තව
නෑ ඒ 19 අපිට තියෙනවා අපේ ඕන කතිකේට ගන්න පුළුවන් මට තව විනාඩි 5ක් විතර දෙන ඉතින් ඉවර කරා
හොඳයි හොඳයි
ගරු නියෝජක කතානායකතුමනි ඒ නිසා 28 වෙනිදා මේ පළාත් පාලන අමාත්‍යංශ වැසිසෙනකොට දැන් මේක පළාත් පාලන ඇමතුමාගේ අතේ තියෙන්නේ පළාත් පාලන ඇමතුමාගේ අතේ තියෙන්නේ මේ කළු ලපේ ඉතිහාසය එකතු කරන්න දෙන්න එපා මේ පනතේ මම පනත පැහැදිලිව කියන්නම් මැතිවරණ තියන්න ඕන විදිය 87 අංක 24 දරන පළාත් පාලන ආත ඡන්ද විමසීමේ සංශෝධන පනත පැහැදිලි කොහොමද මැතිවරණ තියන්න ඕන පළාත් පාලන 25 වෙනි වගන්තිය පයිස ඇමතුමා මට වඩා හොඳට දන්නවා 25 වෙනි වගන්තිය තියෙනවා පළාත් පාලන ආතනක සභිකෙන් තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් වූ සෑම මහා ඡන්ද විමසීමක්ම තෝරාපත් කරගනු ලැබිය යුතු සභිකයන්ගේ දුර කාලය ආරම්භ වීමට නියමිත ඇත්තේ යම් දිනකද ඒ දිනයට ඉහතින් වූ මා සහායක කාල සීමාවක් ඇතුළත පවත්වනු ලැබිය යුතුය මෙන්න පනත එනිසා මේකට මුවා වෙලා මැතිවරණය කල් දාන්න නැතුව ජයග්‍රාහකයා පරාජිතය කවුරු හරි වෙන්න පුළුවන් මේ තීන්දුව ගන්න එහෙම නැත්නම් ගරු නියෝජක දානායකතුමනි මේ තර්කයම 20 වෙනි සංශෝධනය ගෙනල්ලා නව ආණ්ඩු ක්‍රම සංශෝධනයෙන් පස්සේ කොට්ටාස ක්‍රමයේ මැතිවරණයක් එනවනම් මේ තර්කයම වළංගු වෙයි පළාත් සභාවට පළාත් සභාව මැතිවරණ නොතියේ ඉන්න මේ රටේ මේ තර්කයම වළංගු වෙයි පාර්ලිමේන්තුවට දැන් බලන්න මට සැකේකුත් තියෙනවා දැන් මේ වෑශීෂවලදී මැතිවරණ කොමිසම ලබන අවුරුද්දේ මැතිවරණ තියෙනවා පළාත් සභාව මැතිවරණ තුනක් නැගෙනහිර උතුරු මැද සපරගමුව පළාත් සභාව මැතිවරණ තුනක් තියෙනවා පළාත් පාලන මැතිවරණ තියෙනවා මැතිවරණ කොමිසම ඒ වෙනුවෙන් වැය අස්තමේන්තුවක් ඉල්ලනවා බණ්ඩාගාර කීයද ඉල්ලන්නේ පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් පළාත් සභාව මැතිවරණ තුන වෙනුවෙන් මිලියන 1000 ඉල්ලන ප්‍රමාණය පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් මිලියන 3500ක් හැබැයි මැතිවරණ කොමිෂන් සභාව යටතේ 58 වෙනි පිටුවේ මේ අය වැස්තමේන්තු තියෙනවා මේක වෙන් කළා තියෙන්නේ මිලියන 3875යි මේ යටතේ පළාත් සභා මැතිවරණ එක සියයක්වත් බාණ්ඩාගාරයට දැනිලා නැහැ මුදල් ලැබෙන්නට දැනිලා නැහැ ඒක සාධාරණව සැකයක් මතුවෙනවා පළාත් සභා මැතිවරණයටත් මුණ දෙන්න වෙන්නේ මේ ඉරණමද කියලා ඒ නිසාවෙන් මේක සීමා නිර්ණය කමිෂමක් යටතේ අලුත් මැතිවරණ ක්‍රමයක් ඇතුලේ අලුත් මැතිවරණ ක්‍රමයට මම නැවතත් කියනවා අපි හදවතින් මේකංගයි ඒකට විරෝධයක් නෙමෙයි මේ කියන්නේ යටතේ මේ ආකාරයේම දෙයක් වෙන්න දෙන්න ඉඩ තියන්න එපා ඒ නිසා මම නැවත ඉල්ලන්නේ 28 වෙනිදා තමනාසකේ වැසිශ්‍ය යෝජනා කරන වෙලාවේ අපි විශ්වාස කරනවා රටට නිවරදි නිශ්චිත පිළිතුරක් දැන් සියල්ල නිමාවලා තියෙන තත්ත්වයට තව දුරටත් මේක ඉලාස්ටික් වගේ අදින්නේ නැතුව රබර් කරගන්නේ නැතුව නිශ්චිත පිළිතුරක් දෙන්න දරු ෆයිස මුස්තාෆා මගේ නියෝජ්‍ය මිත්‍රයමතුනි ඔබතුමාගේ මැතිවරණ ගන්න එක නිකන් හරියට මට දැන් හිතෙන්නේ මක්කමින් බෝගහක් ගේන වගේ වැඩක් හරි අමාරු වැඩක් වෙලා තියෙනවා ඒ නිසා අපි විශ්වාස කරනවා 28 වෙනිදා මේ පිළිබඳ අවසාන පිළිතුර ලබා දෙයි කියලා. මගේ අවසාන පරිච්ඡේදය මගේ කතාවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. නෑ උදාහරණයක්. කරන්න බැරි දෙයක්. නෑ ඒක කිසිම ආකාරයක රිදවීමක් එම නෑ. ඔබ තමයි දන්නවනේ මම මගේ දේශපාලන ස්ථාවර දන්නෝනේ. කවදාද නෑ. ගරු නියෝජ්‍ය කතා නෑ. ඒතර එහෙම ගන්න එපා. බොහොම සරල ජනප්‍රිය හොඳට කාටත් තේරෙන උදාහරණයක්. උදාහරණයක්. ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තය කිව්වේ ගරු නියෝජක තනතුමනි මගේ අවසාන කාරණේ ජනතුමාගේ යටතේ වැශීෂයක් සාකච්ඡා වෙන නිසා එතුමාගේ ගිනුමට බොහෝ දේවල් බැර වෙමින් යන මේ වෙලාවේ ආබාධිත රණවිරුවෝ ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිල්ලා පහර දුන්නම එතුමාට විවෘතව කියන්න සිද්ධ වුණා රටට මම හිතනවා මේක වෙන්නේ නැහැ කියලා. ඒ වචන කීපය ඇස්සේ තියෙන දේ අපි කියව ගන්නවා. ඒ ප්‍රකාශය ඇතුළේ තියෙන දේ අපිට පේනවා. වගන්ති අතරේ වචන ඇස්සේ අපිට දැනෙන දේවල් තියෙනවා. ඒ නිසා මම ඔබතුමාට කියනවා තව එක කාරණාවක්. දැන් මාධ්‍ය නිදහස පිළිබඳ අද දවසේ දරු අගමැතිතුමා ඉදත් බරපතල ප්‍රහාරයක් එල්ල කරා. මේ ස්වභාවය. ඒ පළවෙනි වතාව නෙමෙයි පළවෙනි වතාව නෙමෙයි. දැන් සීනෙන් නාලිකාව තහනම් කරලා මේ සභාවේ නොඑක් විට නොඑක් ඇඟිලි දුක කිරීම කළා. මේ සතිය වෙනකොට මිනිස්සු ආදරය කරන තවත් නාලිකාවකට අනතුරු ඇඟවීම නිකුත් වෙලා තියෙනවා දෙරණ නාලිකාවට. මගේ හිතමිත්‍ර සහෝදර නියෝජ්‍ය ඇමතුමා පරණවිතාන ඇමතුමා මේ සභාවේ ඉන්න වෙලාවට මේ කියන්න වෙලා තියෙනවා. දෙරණ නාලිකාවට මොකක්ද දැන් වෙලා තියෙන්නේ? අතිකරු ජනතුමනි, එතුමා 10යි 12 දින පදනම් මායතනය කරලා ලැබු කතාවක් වැරදියට එක විකෘති කරා කියලා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා එවන ලිපියක් වහාම අදාළ ඩීවීඩී සංයුක්ත දඩික දෙන්න කියලා. ඒ අනුව දෙරණ නාලිකාව ඔක්තෝබර් 26 වෙනිදා ඒ අදාළ සිලුතරතුරු යවනවා සාපැහැදිලි කිරීමක් එක්ක. ඒ පැහැදිලි කිරීම ඇතුලේ තියෙනවා මම එක හැන්සාඩ් ගත කරනවා ගරු නියෝජක කතානායකතුමනි, ජනාධිපති ලේකම් කාර්යාලය මාධ්‍යංශයෙන් නිකුත් කරපු නිවේදනය තියෙනවා. ඒ නිවේදනයේ තියෙන දේ පමණමයි, ඒ නිවේදනයේ තියෙනවා හතරවෙනි පහ පස්වෙනි වගන්ති විදියට යුද ගුවන් නාවික ත්‍රිවිධ හමුදා සමාජිකයින් දේශපාලන අතකලූ බවට පත් නොකර ගන්නා ලෙසද මේ දිස් සිළු දරාගෙන් ඉල්ලා සිටින ජනාධිපතිතුමා සැබෑ ලෙසම රට ආදරය කරන ජාතිය ආරක්ෂාට ගරු කරන කිසියෙකුට එසේ කළ නොහැකි බවද කියා සිටියේය. එතුම හරි, කිසිදු අවස්ථාවක ආරක්ෂකාංශ දුර්වල කිරීමට සහ රණවිරුවන් අපකීර්තිර පත්වීම සිදු කිරීම සඳහා ඉඩ තැබීමට තමා කටයුතු නොකළ බවද පැවසූ ජනාධිපතිතුමා පසුගිය දිනවල හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නායක හමුදාපතිරු තිදෙනෙකු උසාවියට ගෙන යාමේ සිදුවීමටද රටේ ආරක්ෂා මාත්‍රාල ලෙස තමාට එකඟ විය නොහැකි බව කියා සිටියේ. මේ කියවන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකයෙන්. මේ දෙරණ එකක් නෙමෙයි. පරමිතා නමතුම මේක දන්නවා. මේ ජනාධිපති මාධ්‍යකේ ලියුම මේ සියල්ල වම දැන් මාධ්‍ය ලේකම්තුමා එවන ලිපියක්. ඒ කාරණේ කියනවා ඒකපාක්ෂික පරීක්ෂණයක් තියලා තුමා කියනවා එබවින්
2 minutes
ඔබ එබැවින් ඔබ විසින් සිදු කරන ලද එකී විකෘති කිරීමට අදාළව ඉදිරි පියවර ගැනීමට පෙර ඔබගේ පාර්ශවයෙන් ඉදිරිපත් කිරීමට හේතුවත් නම් මෙම ලිපියේ දින සිට දින 7ක් ඇතුළත දින 7ක් ඇතුළත ගරු නියෝජක තනතුරු කියනවා කරුණාකර දන්වන්න කියලා. මේ දෙරණ නාලිකාවට එල්ල වෙන තර්ජන මේ වැටෙන්නේ කාගේ ගිනුමටද? මේ වැටෙන්නේ කාගේ ගිනුමටද? ජනවාරි 8 වෙනිදා ජනමාධ්‍ය නිදහස ස්ථාපනය කරන්න කතා කරපු ජනතුමාගේ ගිනුමට
අවසන් කරන්න.
ඒ නිසා මේ පිළිබඳව ඔබතුමන්ලගේ අවධානය යොමු වෙන්නට ඕනේ. ඒ අතරින් මම විශේෂ ඉල්ලීමක් කරනවා. විශේෂයෙන් පාර්ලිමේන්තුවේ මුල්‍ය පාලනය තියෙන්නේ ජනතුමා විසින්. අපි දන්නවා සම්බන්ධකරණ කමිටු සභාවතුරුන් පත් කිරීමේදී 1976 එන්එම් පෙරේර මුදල් ඇමතුමා වුණායින් පස්සේ මේ සම්බන්ධකරණ කමිටු ක්‍රමය ක්‍රියාත්මක වුණා. එදා ඉඳලා හැමදාම ජනතා නියෝජිතයෝ මුල්‍ය හැසිරීමේ අයිතිය අතට ගත්තා, පැවරුවා හැම සම්බන්ධකරණ කමිටුවකටම. ඉතිහාසයේ පළවෙනි වතාවට නියෝජක තනාගතුමනි ප්‍රාදේශීය බව කර නැති රාජ්‍ය සභාවෙත් නැති පාර්ලිමේන්තුවෙත් නැති අය පත් කළ තියෙනවා සම්බන්ධකරණ කමිටුවල සභාපතිරෝ විදියට. මේක වැරදි තීන්දුවක්. විශ්වාසයි මෛත්‍රී ජනාධිපතිතුමා කවදා හරි දවසක තුමාගේ ඊළඟ පොත ලියනකොට කියාවි මෙන්න මේ තෙරපි වීම නිසා මට මේක සිද්ධ කර මේ තීන්දුව ගන්න සිද්ධ වුණා කියලා. වැරදි තීන්දුවක්. පාර්ලිමේන්තුවේ තියෙන මුල්‍ය පාලනය කිරීමේ අයිතිය ඇයි ජනතා නියෝජ්‍යන්මන නොවන අයට පවරන්නේ? බරපතල වැරද්දක්. ඒ වැරද්දත් නිවැරදි කළ යුතුයි කියලා යෝජනා කරමින් තමනාසේ
නියෝජ්‍ය කතානායකතුමනි, මුලින්ම මං දැලස් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කරුණවල නෛතික තත්ත්වයේ විකෘති කිරීමක් තියෙන බව මම මුලින්ම ප්‍රකාශ කරනවා.
Would you like to speak or you got to clarify for 2 minutes?
No, you can, I have got 4 minutes. I've been given 4 minutes by the government. I've been given 4 minutes, so can I have that 4 minutes, please?
Yeah, you can, but then Shahbadu Mettuma, Abutumagi Katawa,
Shahbadu Mettuma, Abutumagi Katawa, I just need 4 minutes for a clarification. So can you give me 2 minutes?
Okay. But what happens is then I have to go back to the opposition.
Dallas,
you won't be able to speak for half an hour.
I just, this is a very important question of
yes,
law.
It is. Yes, it is.
So can I clarify it?
Yes, go ahead.
2012 අංක 22 දරන පනතේ සීමා නිර්ණ කොමිටුවක් තියෙනවා. ඒ කොමිටුව පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. එතුමාගේ කාලේ පටන් ගත්ත එක අවුරුදු 3ක කාලයක් ගියා. ඒත් ඒ බාර දුන්නේ 2015 අගෝස්තු මාසයේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට. ඒ වාර්තාව බාර දුන්නාට පස්සේ නෛතික ප්‍රතිපාදන අනුව ගැසට් කළ යුතුයි. ඒ ගැසට් කරාට පස්සේ විශාල ජනතා විරෝධතාවයක් තිබ්බා. මේක සීතල කාමරයකින් කරපු දෙයක්. මේක අදෘශ්‍යමාන හස්තියක් මගින් මෙහෙපු වර්තාවක් කියලා. ඔබතුමා කතා කරා මගේ අවස්ථාව දෙන්න දැන්. ඔබතුමා දැනගත මම නෛතික තත්ත්වය පැහැදිලි කරන්නේ. ගැසට් කරායින් පස්සේ තමයි ජනතාව දැනගන්නේ මේකේ සීමාස මායි. ඊට පස්සේ තමයි ජනතාවයි දේශපාලන පක්ෂ විරුද්ධ වුණේ. අතිගරු ජනාධිපතිතුමා මට උපදෙස් දුන්නා ඒ මත පනත ප්‍රතිපාදන තියෙන අභියාචනා ක්‍රියාදාමයකට යන්න. ඒ ක්‍රියාදාමේ මම අශෝක පිරිස් මැතිතුමා සභාපති හැටියට පත් කරා. සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන නියෝජිතයින් සමන්විත කොමිටුවක් පත් කළා. ඔබතුමාගේ මගේ පක්ෂෙත් සාලිය මැතිතුමා ඉන්නවා ඒ කොමිටුවේ. ඒ කොමිටුවේ කර්තව්‍ය වලට මම ඇඟිලි ගැහුවේ නැහැ. අපි දන්නවා රටේ සමහර අවස්ථාවල කොමිටු තිබ්බා. හැබැයි ඒ කොමිටු අස්සමට විතරයි සීමා වුණේ. අද වුණත් ඒ කොමිටුව මට ඒ වார்த்தාව බාර දුන්නා නම් මම ඡන්දෙ තියන්න ලෑස්තියි. අශෝක පීරිස් මැතිතුමා මට කිව්වා එතුමාට යම් කාල පරිච්ඡේදයක් අවශ්‍යයි කියලා මේ කර්තව්‍ය කරන්න. හෙට එතුමා මට වார்த்தාව දුන්නා නම් මම ඡන්දෙ තියන්න ලෑස්තියි. ඒ වගේම පත්තරවල නොඑක් දේවල් යනවා. එතුමා මට කියපු දේ දැන් මගේ අවස්ථාවනේ. අශෝක පීරිස් මැතිතුමා මට කිව්වා එතුමාට කාල පරිච්ඡේදයක් අවශ්‍යයි කියලා. මම ඒ කාල පරිච්ඡේදය දුන්නා. හෙට අනිද්දා වුණත් එතුමා මට ඒ වார்த்தාව දුන්නා නම් මම ඡන්දෙ තියන්න ලෑස්ති. කිසි විටකව මේ ආණ්ඩුව මේ ඡන්දෙට බය නැහැ. ඒ නිසා ඔබතුමා කියන පරිදි ප්‍රජාතන්ත්‍ර හකුලා දාන්න වංගු දාන්න මේ ආණ්ඩුව ලෑස්ති නැහැ. අපි මේ නියම අවස්ථාවට නියම ඡන්දෙ තියනවා. ඒ නිසා ඔබතුමා මේ කරුණ විකෘති කියන එක ගැන මම ඉතාමත් කනගාටු වෙනවා. ඒ වගේම තමුන්නාන්සේ මම මගේ කාර්යය මක්කමෙන් බෝගහක් ගන්නවා වගේ කතාව කිව්වේ මම මුස්ලිම් ඇමතිවරයෙක් නිසා. සිංහල ඇමතිවරයෙක් මේ කාර්යය කිව්වනම් ඔබතුමා ඒ උදාහරණය ගන්නෙ නෑ. ඒ නිසා දලස් මන්ත්‍රීතුමනි තමුන්නාන්සේ දැනගන්න මේ ආණ්ඩුව නිසි අවස්ථාවට නිසි ඡන්දයක් තියන ලෑස්ති. හැබැයි පෙරපව් වලට අප තමයි මම අද ගෙවන්නේ. අපේ ආණ්ඩුව කලින් ආණ්ඩුව ඒ වார்த்தාව හරියාකාර කරා නම් අද අපිට මේ අභියාචනා ක්‍රියාදාමයට යන්න අවශ්‍ය නැහැ. තමුන්නාන්සේ සහ මම ඒ ආණ්ඩුවේ කරපු වැරද්ද නිසා තමයි අද මේ අභියාචනා ක්‍රියාදාමයට යන්න සිදුවලා තියෙන්නේ. ඒ ක්‍රියාදාමය මම හරියාකාර කරනවා. මම තමුන්නාන්සලා කවුරු කිව්වත් මම බලපෑම් වලට යටත් වෙන්නේ නැහැ. මට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ වගකීම තියෙනවා. සුළු ජනතා ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම තියෙනවා. කලින් වார்த்தාව හදලා තියෙන්නේ සහ මුලින්ම සුළු ජාතික නියෝජන නැති කරන්න. ඒ නිසා අපි අද ලාංකික චින්තනයක් මේ රටගෙන යනවා. ඒ වගකීම මම හරියාකාර කරනවා. ඒ නිසා මොන බලපෑම් තිබ්බත් මම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා තමයි මේ ඡන්ද තියෙන කියන එක මම මෙයාස්තයි වගකීමෙන් ප්‍රකාශ කරනවා. උස්තුති.
අවදේ ගරු මැතිතුමා කොයි කාලද අපේ ඡන්ද තියෙන්නේ?
මම කොයි කාලේද ඡන්ද තියෙන්නේ? සීමා නිර්ණ අභියාචනා. I have given them
just an indication.
I have given them time. මම දිසැම්බර් මාසෙ වෙනකන් කල් දීලා තියෙනවා. හැබැයි හෙට වුණත් ඒ වார்த்தාව ලබා දුන්නා නම් මම ඡන්දෙ තියන ලෑස්ති. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි තමුන්නාන්සේ කවදා ඉන්නවා වගේම මේ කොමිටුවට නිශ්චිත කාලයක් දුන්නේ නැත්නම් අපි කරන්නේ රටේ තියෙන සුළු ජාතික නියෝජනය සහ නිසි නියෝජ්‍යත නැති කරලා ප්‍රජාතන්ත්‍රවාදයට කරන ලොකුම අගෞරවය කියලා මම අස්ථාවි ප්‍රකාශ කරනවා. ඒ වගේම කුඩා පක්ෂ සුළු ජාතීන් ආරක්ෂා කිරීම මගේ යුතුකමක් හැටියට මම දකිනවා.
නලින්ද මැතිතුමා සභාවේ කාලේ
හොඳයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි කාර්ක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කරමින් විපක්ෂය වෙනුවෙන් අපි අනුසහනායක මන්ත්‍රීතුමා දක්වපු කරුණුවට අමතර කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමතියි. ඊට කලින් ඩලස් අලහප්පෙරු මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ කාලය බෙදෙන විදිහ පිළිබඳව යම් අවධානයක් යොමු කළා. දැන් අපට වෙන් වෙන කාලය පිළිබඳව මංහිතන්නේ පක්ෂනාය රැස්වීමදීම කතාබහ කරලා තමයි මේ කාලවෙෙන් වෙලා තිබේ නිසා දෙමල් ජාතික සන්ධානයට හෝ ජනතා අයිමුක්ති පෙරමුණට හිමි වෙලා තිබෙන්නේ අපට හිමි වියතු කාලය. ඒවගේම තමයි මම කියන්න කැමති අරතුම කිව්වා දැන් පාලිමේන්තුව පිළිබඳව වැඩි අවධානයක් රටේ යොමු වෙලා තිබෙනවා යම්යම් වෙබ් අඩවි මගින් ශ්‍රේණිගත කිරීම් කරනවා කියලා. ඇත්තර මේ ශ්‍රේණිගත කිරීම් සහ වෙන්වෙන කාලය අතර සම්බන්ධයක් නෑ. මෑතකදී mantri.lk කියන වෙබ් අඩවිය මගින් ශ්‍රේණිගත කිරීමක් කරලා මේ පාර්ලිමේන්තුවම දන්නවා. ඒ ශ්‍රේණිගත කිරීමේ අංකයකට අනුසානායක මන්ත්‍රීතුමත් දෙවැනි ස්ථානයේ සුනිල් හඳුනිගේ මන්ත්‍රීතුමත් පත් වුණා. එහිදී මේ කාලය සම්බන්ධයෙන් නෙමෙයි සලකලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම්, ස්ථාවර නියෝග, පෙත්සම් විවාදවලට සම්බන්ධීමදි සියලු කාරණා. එනිසා අනුසානායක මන්ත්‍රීතුමා අංක එක වීමත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා අංක 182 වීමත් අතර තිබෙන්නේ කාලය සම්බන්ධ ප්‍රශ්නයක්ම නෙමෙයි. ඒ වගේම දැන් මේ අද කාර්ක සභා අවස්ථාවේ ඉදිරිපත් කරන ආයතන 22න් මම කැමති ඉස්සෙල්ලම අවධානය යොමු කරන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව වෙත. දැන් මේ අයවැය මේ අයවැයනොත් ඉර කලින් අයවැයනොත් සඳහන් කළ තිබෙනවා අධ්‍යාපනය අපේ රටේ සංවර්ධනයේ ප්‍රමුඛ අංගයක් බවට පත් කරගන්නවා කියලා. නවෝත්පාදන ආර්ථිකයක් කරා ගමන් කරනවා නම් අධ්‍යාපනයේ සුවිශේෂී ස්ථානයක් හිමි විය යුතුයි. පහුගිය ආණ්ඩුවත් ආසියාවේ දැනුමේ කේන්ද්‍රය බවට මේ රට පත් කරනවා කියලා තමයි කිව්වේ. ඒ අනුව ජාතික අධ්‍යාපන කොමිෂමට විශාල කාර්යභාරයක් පැවරෙනවා. ඔවුන්ගේ දැක්මේ සඳහන් වන ආකාරයටම ශ්‍රී ලාංකික අනන්‍යතාවය සුරක්ෂිත කෙරෙන්නාවුත් සියලු අභියෝගයන්ට මුහුණ දීම සඳහා යොදාගත හැකි බව හා සාධාරණත්වය සාතික කරන්නාවුත් පරිපූර්ණ අධ්‍යාපනයක්
මේ අවස්ථාවේ එඩ්වර්ඩ් මුසේ මහතුමා විසින් ගන්නවා.
ගරු මන්ත්‍රීතුමා කතා කරන්න.
ගරු සභාපතිතුමනි, ශ්‍රී ලාංකික අනන්‍යතාවය සුරක්ෂිත කෙරෙන්නාවුත් සියලු අභියෝගයන්ට මුහුණ දීම සඳහා යොදාගත හැකි බව හා සාධාරණත්වය සාතික කරන්නාවුත් පරිපූර්ණ අධ්‍යාපනයක් සැමට ලබා දෙන පුතිල ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම තමයි ජාතික අධ්‍යාපන කොමිෂමේ දැක්ම බවට පත් වෙලා තිබෙන්නේ. ඒ අනුව ඊට ගැළපෙන ආකාරයේ නව අධ්‍යාපන ප්‍රතිපත්තීන් පිළිබඳව ජනාධිපතිලාට උපදෙස් සැපයීම. නමුත් මම අහන්න කැමතියි දැන් මෑත කාලයේ සිදුවෙන අධ්‍යාපනයේ වෙනස්කම් සම්බන්ධයෙන් කවර උපදෙස්ද මේ අධ්‍යාපන කොමිෂන් විසින් ලබා දීලා තියෙන්නේ? අපේ රටේ තිබෙන්නේ අධ්‍යාපන කොමිෂම විසින් සාකච්ඡා කරලා ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දුව අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කිරීමද? එහෙම නැත්නම් අධ්‍යාපන ඇමතිවරයා සහ තවත් කීප දෙනෙක් ඔවුන්ගේ සිතෙන් ගියාවන් පරිදි හදන ප්‍රතිපත්ති කොමිෂමට ඉදිරිපත් කිරීමද? ඔන්න එක සැරයක් අධ්‍යාපන ඇමතිවරේ කාවට පස්සේ ඕන යෝජනා කරනවා පරිෂද පාසල් පිළිබඳ. ඊළඟ ආණ්ඩුව ඇවිල්ලා අධ්‍යාපන මන්ත්‍රය වෙනස් වුණාට පස්සේ ඕන් ගේනවා නවෝද්‍යා පාසල් ගැන. තවත් ආණ්ඩුවක් ආවට පස්සේ ඕන් ගේනවා ද්විතීක පාසල් පිළිබඳව. ඒ ද්විතීක පාසල් ක්‍රියාත්මක කරන අතරේ සමහර පළාත් සභා පාසල් ඉසුරු පාසල් කියලා ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. දැන් මම අහන්නේ ගිය බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඉන්න කාලේ මේ ද්විතීක පාසල් සංකල්පය යෝජනා කරනකොට ජාතික අධ්‍යාපන කොමිෂමේ උපදෙස් අරගෙනද කළේ? මේ ප්‍රාථමික පාසල් 5000ක් ද්විතීක පාසල් තවත් 3000ක ආසන් ප්‍රමාණයක් මේ වර්ගීකරණය කරනකොට මොන කොමිෂමෙන්ද උපදෙස් ගත්තේ? එහෙම උපදෙස් දුන්නා නම් මේ අලුත් ඇමතිවරයාවට පස්සේ ඒ සංකල්පය වෙනස් වෙලා කොහොමද ළඟම පාසල හොඳම පාසල බවට පත් වෙන්නේ? මම අහන්නේ කවර සමීක්ෂණයකින් කවර අධ්‍යාපනඥයන්ගේ උපදෙස් මතද කොමිසමේ කවර සාකච්ඡාවක් තිබිලාද ද්විතීක පාසල වෙනස් වෙලා ළඟම පාසල හොඳම පාසල බවට පත් වෙන්නේ? මේ තිබෙන රටේ පාසල් 10000කට විතර එක එක ඇමතිවරු ආවට පස්සේ එක එක ආණ්ඩුව ආවට පස්සේ පළාත් සභාවේ ඇමතිවරු වෙනස් වුණාට පස්සේ එක එක සංකල්ප ක්‍රියාත්මක කරන ඒවට තමයි මේ පාසල් ගොදුරු බවට පත් වෙන්නේ. ගියවර අධ්‍යාපන ඇමති ඉන්නකොට ඔහු කියනවා උසස් පෙළ කිරීම සඳහා ගණිතය ඕනේ නැහැ කියලා. ඒකට කවුද උපදෙස් දීපු කොමිසමේ සමාජිකයෝ? දැන් අධ්‍යාපන ඇමති ආවට පස්සේ කියනවා සාමාන්‍ය පෙළ වාඩි වෙන ඕනම කෙනෙක් උසස් පෙළට යොමු කරනවා කියලා. මං අහන්නේ මොකද්ද ඒකේ තිබෙන විද්‍යාත්මක හෝ අධ්‍යාපන විද්‍යාත්මක පදනම? සා දැන් මේ කොමිසම තමන්ගේ කාර්යභාරය කරනවද කියලා සාකච්ඡාවට ගන්න ඕන. කොමිසම විශාල කාර්යභාරයක් පැවරලා තිබෙනවා. මේ අධ්‍යාපනයේ නිකන් එහෙම වෙනස්කම් කරන්න බෑ. ඒක ලෝකයේ තිබෙන ලෝකයේ පිළිගත් නිර්ණායකයන් අනුකූලව අලුතෙන් හොයාගත් විද්‍යාත්මක ක්‍රමවේදයන් පදනම් කරගෙන තමයි වෙනස්කම් කරන්න ඕනේ. මොකද මේ වෙනස්කම් විසින් ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙන්නේ අවුරුදු 10 15 ගියාට පස්සේ නිසා. සහේම ආවට ගියාට වෙනස්කම් කරන්න බෑ. ඒ වගේම මම අහනවා ජාතික අධ්‍යාපන කොමිසම දන්නවද දැන් ජාතික අධ්‍යාපන ආයතන වෙන දේවල් පිළිබඳව? මේ ආණ්ඩුව ආවට පස්සේ ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාවට අලුත් පිරිසක් පත් වුණා. ඔවුන් මේ අධ්‍යාපනයේ ප්‍රතිපදි සාකච්ඡා කිරීම පිළිබඳ වැඩමුළු රාශියක් කළා, සම්මන්ත්‍රණ කළා, සාකච්ඡා ගොඩක් තිබුණා. හැබැයි සාකච්ඡා යනකොට මොකද වෙන්නේ? එකවරකදී ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සෙනෙවි එපිටවත් ඉල්ලා අස්වෙනවා. ඊළඟට මුළු පාලක සභාව විසිරෙනවා. මහාචාර්ය ජයදේව උයන්ගොඩ, ආචාර්ය නිර්මාණරංජි දේවසිරි, මහාචාර්ය ජයතිලක වගේ මේක විසිවෙල යනවා. එතකොට ඒ තිබුණ ප්‍රශ්නේවත් අඩු ගන්න කොමිස සභාව සාකච්ඡා කරද්ද දන්නවද? නෑ. අධ්‍යාපනයේ ප්‍රතිපත්ති හැදීම සම්බන්ධයෙන් මං අහන්නේ මේ දැක්ම මෙහෙවර තමුන්නාසලගේ ඉලක්ක ගැන කතා කරනකොට ජනාධිපතිවරයාට කවුරු උපදෙස් දීලා තිබෙන්නේ? සමී ඒ තමුන්නාසලගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරගන්න බැරි කාරණේ. බැරි කාරණේ මොනවද? අභියෝගයන් මොනවද? බාධකයන් මොනවද? දේශපාලන ජනාව සැඟලි ගහින් මොනවද කියන එක පිළිබඳ එළියට එන්න ඕන. නැත්නම් මේ කොමිසමක් කියලා නම් කරගෙන ඒකෙන් පරප්‍රසාද් භුක්ති වෙන වැඩක් නැහැ. මේ ජාතික අධ්‍යාපන කොමිසමට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ මේ අනිත් කොමිසම් සභා සමානවම රටේ අනාගතය හැදීමේදී මේ තියෙන කාර්යභාරය තේරුම් අරගෙන තමන්ගේ වපසරිය වැඩි කර ගැනීම සඳහා මීට වඩා අවධානයක් යොමු කරන්න කියලාත්, ඒ වගේ මීට තියෙන බාධක පිළිබඳ මේ පාර්ලිමේන්තුවත් විටින් විට අවධානය යොමු කරන්න කියලාත් මම ඉල්ලනවා. ඊළඟට දැන් මේ අනුසානක මන්ත්‍රීතුමත් ජනාධිපති විමර්ශන කොමිසම පිළිබඳ යම් අවධානයක් යොමු කළා. දැන් ජනාධිපති විමර්ශන කොමිසම පිළිබඳව රටේ ජනතාවගේ අවධානයක් තියෙනවා. මොකද 2015 ජනවාරි මාසයේ ජන වරම ලබා ගැනීමේදී වංචා දූෂණ පිටුදැකීම කියන මතය ඉතා ප්‍රබල කාර්යභාරයක් කළා. සයිට ජන වරමක් සහ ජන මතයක් තිබෙනවා. දැන් ජනාධිපති විමර්ශන කොමිසමෙන් විමර්ශනයක් කළා. ඒ විමර්ශනය ගැන අනුසාරක මන්ත්‍රීතුමාට උත්තර දෙමින් කිරියල්ල ඇමතුමා විමර්ශනය කරපු සිදුවීම් හයක් පිළිබඳව කිව්වා. ඔහු සඳහන් කරපු පළවෙනි එක තමයි ලංකා ධීවර වරාය නීතික සංස්ථාවේ සිදු අක්‍රමිකතාවයන් පිළිබඳව විමර්ශනය දැන් අල්ලස් කොමිසම බාර දීලා තියෙනවා කියලා කිව්වා. මං කැමතියි ඒක නවදාහන යොමු කරන්න විතර වඩා මේ ලංකා ධීවර වරාය නීතික සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විදිහට කටයුතු කරපු චන්දන පැල්පිට, සාමාන්‍යාධිකාරී පියල් අබේසේකර, හිටපු ධීවර අමාත්‍ය සරත් කුමාර් ගුණරත්න, ඇමතිවරයාගේ පුජ්‍යලේකම් උපුල් චමින්ද, ලංකා ධීවර වරාය නීතික සංස්ථාවේ හිටපු සභාපති උපාලේ ලියනගේ ආදී නිලධාරීන් 5 දෙනෙක් විසින් කරන ලද බරපතල වංචා 5ක් ජනාධිපති විමර්ශන කොමිසම අනාවරණය කරගත්තා. මොනවද? 1. ලංකා ධීවර වරාය නීතික සංස්ථාවේ මුදල් රුපියල් 89,50,000ක් යොදවා ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැලියක් 2014 දෙසැම්බර් 30 වන දින මීගමු නගරයේදී පැවැත්වීම. 2. ඉහත සංස්ථාවේ මුදල් රුපියල් 1,75,000ක් වියදම් කර ඉහත මැතිවරණ ප්‍රචාරක ඇසීමේ භාවිතය සඳහා LED තිරසහිත රූපවාහිනී යන්ත්‍ර යොදා ගැනීම. 3. ඒ සංස්ථාවේ මුදල් රුපියල් 12,55,000ක් වියදම් කර කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලකින් තොරව මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාර කටයුතු සඳහා ටී-ෂර්ට් සහ කැප්ටොප් නිෂ්පාදනය කිරීම හතර මීගම අධිකරණ ඉදිරිපිට කලපු අසල සාදා තිබූ සමරු ඵලකය සඳහා ඉහත සංස්ථායම මුදල් රුපියල් 18,48,000ක් යෙදවීම පහ ප්‍රසම්පාදන ක්‍රියාවලින් බැහැරව 2015 වර්ෂය සඳහා ඉහත සංස්ථායම මුදල් රුපියල් 10,90,000ක් වියදම් කර දිනපොත් මුද්‍රණය කිරීම මෙන්න ජනාධිපති විමර්ශන කොමිසමෙන් එළිදරව් කරගන්න ලද කරුණු ඒ කොමිසම 2015 නොවැම්බර් මාසේ 6 වෙනිදා කෘෂිකර්ම අමාත්‍යාංශයට PCI ඇලෙරක් 52 ඇලෙරක් 2015 ලිපියක් යවමින් කියනවා ලංකා කියනවා මෙන්න මේ දීවර වරාය නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක කටයුතු කරපු චන්දන පැල්පිට මෙහෙම දූෂණ වලට සම්බන්ධයි කියලා. මොකද දීවර වරාය නීතිගත සංස්ථාවේ දූෂණ වලට සම්බන්ධ වෙලා ඔහු ඊළඟට කෘෂිකර්ම අමාත්‍යාංශය ඇති ලංකා පොහොර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් ඉදිරියට කටයුතු කරනවා. ඒ නිසා ජනාධිපති විමර්ශන කොමිසම 2015 නොවැම්බර් 6 වෙනිදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලිපියක් එවනවා ලංකා පොහොර සමාගමේ වර්තමාන ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා එවක දීවර සංස්ථාවේ සිටියදී සිදුවී තිබෙන මෙම සිදුවීම් පහටම ඍජුව වග්ගිය යුතුය. ඒ සඳහා ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් දූෂණ කොමිසම ඉදිරිපත් කර ඇත. ඒ නිසා රජයට අනුබද්ධ සීමා සහිත ලංකා පොහොර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධූරයට චෝදනාලාභී මෙවැනි පුද්ගලෙක් නුසුසු බැවින් වහාම ඔහු ඉවත් කරන්න කියලා. දැන් ජනාධිපති විමර්ශන කොමිසම කෘෂිකර්ම අමාත්‍යාංශයට ලිපියක් ඉදිරිපත් කළා තියෙනවා 2015 නොවැම්බර් 6. දැන් වසරක් ගත වෙනවා. මම මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ මුලින්ම ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. එතකොට අපට තිබුණ අවස්ථාවක් මාසේ හැම පළවෙනි බ්‍රහස්පතින්දම පාර්ලිමේන්තුව රැස්වෙන කල්තබන අවස්ථාවේ මැතිවරණයේ ප්‍රශ්න අහන්න. 2016 මාර්තු මාසේ 10 වෙනිදා මම මේ ප්‍රශ්නය අහුව කෘෂිකර්ම ඇමතුමාගෙන් සීමා සහිත ලංකා පොහොර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරු ලෙස චන්දන පැල්පිට සේවය කරන්නේද? එහෙනම් ඔහුගේ වැටුප් දීමනා මාසික ඔහුට දීලා තියෙන වාහනේ කුලිය කොහොමද? 2015 නොවැම්බර් 6 වෙනිදා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් වෙත ජනාධිපති පරීක්ෂණ කොමිසම ලිපියක් කියවලා තියෙනවද? ඒකේ තියෙන මූල්‍ය අවභාවිතාවන් කවරේද? ඒ සඳහා ගත පරීක්ෂණ කොහොමද කියලා මම ප්‍රශ්නයක් ඇහුවා. නමුත් ඒ වෙලාවේ කෘෂිකර්ම ඇමතුමා මට එදා උදේ කතා කරලා කිව්වා මේ ප්‍රශ්න උත්තර දෙන්න එන්නේ විදිහක් නෑ අනුරාධපුරේ ඉන්න ජනාධිපතිතුමාට කරස්වීමක ඒ නිසා බැරිද මේකට කල් ගන්න කියලා. මං කිව්වා හරි කමක් නැහැ ඊළඟ සතිය කරමු කියලා. ගමු කියලා ප්‍රශ්න. ඒතරේ මේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණේ නෑ. නමුත් කෘෂිකර්ම ඇමතිවරයා මේ ප්‍රශ්නේ එදාම උත්තරයක් දෙන නියමිතව තිබුණා. ඊළඟට මම මේ ප්‍රශ්නේ දැම්මා සාමාන්‍ය වාචික ප්‍රශ්නයක් විදිහට. දැන් අවස්ථා දෙකක් ඇවිල්ලා තිනවා ගරු මූලස්තරණ මන්ත්‍රීතුමනි මේ ප්‍රශ්න උත්තරයක් දෙන්නේ නැහැ. මේක මේ ෆයිල් පෙළපල ඉන්න ඕන කාරණයක් නෙමෙයි. හොයන්න කල් ගන්න ඕන කාරණයක් නෙමෙයි. තමන්ගේ අමාත්‍යාංශයේ ලංකා පෞර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකුට ජනාධිපති විමර්ශන කොමිසමෙන් චෝදනා එල්ල වෙලා තියෙද්දි ඔහු ඉවත් කරන්න කියලා. ඔහු රජයේ කිසි තනතුරකට සුසු නැහැ කියලා. එහෙම තිබෙද්දි දැන් මේ ප්‍රශ්න උත්තර නොදී මග හරිනවා. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට තිබෙන ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා අමාත්‍ය ධුරය දන්න කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මේ රටේ ජනතාව ජනාධිපති විමර්ශන කොමිසම දිහා කවර විශ්වාසයක් තබනවද? ඒ ජනතාව මොකක් හරි පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ අඩු ගානේ එයින් නිවැරදි විසඳුමක් ලබා දෙයි කියලා. එතකොට මේක මෙතන දේශපාලන ප්‍රශ්නයක් තිබෙනවානේ. ජනාධිපතිතුමා සභාපති ඉදිරිපත් පක්ෂයේ මහලේකම්වරයාගේ අමාත්‍ය ධූරය අමාත්‍යංශයේ මේක ක්‍රියාත්මක කරන්නේ නැත්නම් විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවාට පස්සේ ඒ දිගින් දිගට මගහැර හැර ඉන්නවනම් මොකද මේ යහපාලනේ? මොකද මේ වංචා දූෂණ දඬුවම් කරනවා කියලා කියන්නේ? මේක පොඩි එකක් තමයි. අපට තේරෙනවා මුහු ආරක්ෂා කරන්නේ ඇයි කියලා. ඇයි පහුගිය වෙසක් එකට 2015 වෙසක් මාසයේ වෙසක් එකට මිහින්තලාවට වෙසක් කියලා තිබුණා වැඩසටහනක් ලංකා පොර සමග රුපියල් 120ක් දුන්නා. ඒ විතරක් නෙමෙයි මේ පුද්ගලයා මැදිහත් කරලා තවත් මුදල් ආදාරගෙන දීලා තිබෙනවා. දනුත් මේ පුද්ගලයා ලංකා පෝර සමාගමේ ඉඳ මේ රාජ්‍ය මුදල් ආභාවිතා කරනවා. ඔහු ඉල්ලුවා වාහනයක් ඌට යන්න ඕනේ කියලා හයිබ්‍රිඩ් එකක් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ලංකා පෝර සමාගමෙන් ටෙන්ඩර් කරලා ගත්ත වාහනේ මාසික කුලිය රුපියල් 60000යි වෙසල් මේ ගත්තේ ප්‍රියස් එකක් ඒක ගෙනාවට පස්සේ කිව්වා මේක පදින්න බෑ කියලා ආයි ටෙන්ඩර් කරන්න නැතුව රුපියල් 95000ක් කුලියට ගත්තා වෙසල් එකක් මෙහෙමයි හැසිරෙන්නේ ඉතින් මේ මෙවැනි දේවල් මේ පාර්ලිමේන්තුව ගියවර අයවැය විවාද කෘෂිකර්ම අමාත්‍යාංශය මේක මතු කළා මේවට ක්‍රියාමාර්ග ගන්න බැරි නම් කොහොමද මේ විමර්ශන කොමිෂන් සභාව පිළිබඳ ජනතාව විශ්වාසය තියන්නේ ඒ වගේම මම කැමති ඊට අමතරව තවත් අවධානය යොමු කරන්න දැන් මේ ජනාධිපති වරයාගේ වියදම් පිළිබඳව මේ තිබෙන්නේ පහුගිය දවසක මම අහපු ප්‍රශ්නයකට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සභාගත කරලද පිළිතුර මම අහව ප්‍රශ්නයක් 2005 සිට 2015 දක්වා එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම පිළිබඳව මොකද මීට කලින් ඉතා බරපතල විවේචන මේ සම්බන්ධයෙන් එන වෙලා තිබුණා දැන් 2005 ගිහිලා තියෙනවා ඒ එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට 41 දෙනෙක් ඔවුන්ට වියදම් ගිහිලා තිබෙනවා රුපියල් මිලියන 27ක් ඒ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කාලේ එතෙන් සීල ගත්තට පස්සේ 2006 71 දෙනෙක් 2007 72 දෙනෙක් 2008 41 දෙනෙක් 2009 26 දෙනෙක් 2010 105ක් 2011 98ක් 2012 16ක් 2013 82ක් 2014 92ක් 2015 44ක් විදියට මේවට සහභාගී වෙලා තිබෙනවා මේ 2010 105ක් යනකොට 105ක් යනකොට විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් ගිහිලා තියෙන 8 දෙනයි වෙනත් නියෝජිතයින් 14යි සම්පූර්ණ නියෝජිතයින් 40යි වෙනත් සහභාගී වන 65යි මොවුන්ට 2010 අවුරුද්ද වියදම් කරලා තියෙනවා රුපියල් මිලියන 129.8ක් මේකට සම්බන්ධ වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ටික වෙනම තියෙනවා 2011 අවුරුද්දේ 2011 ගිහිලා තියෙනවා 98ක් විදේශ අමාත්‍යාංශ නිලධාරීන් 9යි වෙනත් පුද්ගලයන් 68යි ඒකට ගිහිලා තියෙනවා මිලියන 169.1ක් මිලියන 169.1ක් දැන් මේ වියදම් වැඩි නිසා බරපතල විවේචනයක් තිබුණා ඒවකට පැවති ආණ්ඩුවට නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වියදම් මීට වඩා තව ඉදිරියට අඩු වෙයි කියලා ඔය 2015දී සහභාගී වෙලා තියෙන 44 දෙනෙක් ඒ 44 දෙනාට ගිහිලා තියෙනවා මිලියන 96.3ක් ඒ වගේ මම ඉල්ලන්නේ දැන් මේ විදේශ අමාත්‍යාංශයෙන් මේ පිළිතුරු ලබා දෙනකොට මම කිව්වා මේ ලේඛන සකස් කිරීමේදී සහ ඒ වියදම් දැරීමේදීම විදේශ අමාත්‍යාංශයට වඩා ඒකට ජනාධිපති කාර්යාලයෙන් තමයි ලයිස්තු හැදුවෙත් වියදම් කරගත්තෙත් කියලා. සම මේ ගිය පුද්ගලයන් ගැන ඔවුන්ට නිර්දේශ ලබා දුන්නේ කවුද කියන එක ගැන පිළිබඳව මීට වඩා විමර්ශන රට ඉදරව් කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙන වැඩේ තමයි මේ පාරෙම තමයි ඉස්සරහට යන්න ඉඩ කඩ තියෙන්නේ. ඔව්.
ඔහර්ෂසිල්ලා එතුමා.
ගරු මන්ත්‍රීතුමා ඒ වෙලාවේ මම උත්තර දෙනකොට ඔබතුමාට කිව්වා අපි විශාල ලෙස ඒවක් කපලා තියෙන්නේ ගියපාර ජනාධිපතිතුමත් එක්ක යනකොට එතුමාම කතා කරලා කිව්වා මේ ලිස්ට් එක වැඩි කපන්න කියලා. ඉතින් ඒ නිසා බොහොම අඩු ප්‍රමාණයක් තමයි අපි මේ ඊයේ පෙරේද බ්‍රික්ස් එකට යනකොට ජනාධිපතිතුමයි මමයි විතරයි ගියේ තව නිලධාරීන් 4-5 දෙනෙක් එක්ක. ඒ නිසා අති විශාල ලෙස අපි ඒක අඩු කරලා තියෙන කියලා මම වාග්කීමෙන් යුතුව විදේශ සමාජ සංස්ව වෙනුවෙන් මෙතන සඳහන් කරනවා. බොහොම ස්තුතියි.
ඒවා අගය කරන අතරෙම ඒ කියන්නේ අඩු කිරීම විසින් වැඩියෙන් ගියප් එක සාධාරණීකරණය වෙන්නේ සාහස ඒව අතාරින්න බෑ. එසයි ඒ පිළිබඳව පරීක්ෂණ විමර්ශන කිරීම තමුන් ආසලා කාර්යභාරය.
තව විනාඩි 3ක් තිබෙනවා ඔබතුමාට.
ඒවගේම තමයි එනිසා මම මේ තියෙන කෙටි කාලෙන් අවධානය යොමු කරන්න කැමතියි විශේෂයෙන් මේ විගණකාධිපති දෙපාර්තමේන්තුව පිළිබඳව පොහුගිය බැඳුම් කර ගනුදෙනුවේදී විගණකාධිපතිවරයාගේ කාර්යභාරය මම හිතන්නේ සමාජයේ ඉතා විශාල වශයෙන් කතාබහට ලක් වුණා විගණකාධිපතිවරයාට ඒ වෙලාවේ සිද්ධ වෙච්ච බලපෑම් පිළිබඳවත් මාධ්‍ය කතාබහට ලක් වුණා ඒ වගේම දැන් මේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පුළුල්ලා තිබෙනවා දැනුත් ඔවුන් ආයතන 1500ක් පිළිබඳව විගණනය කරමින් ඉන්නවා 19 සංශෝධනයෙන් ඔවුන් ලැබිච්ච තවත් ආයතන 150ක් පමණ තිබෙනවා ඒ නිසා මම සභාව අවධානය යොමු කරන්න කැමතියි මේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දහරිතාව පුළුල් කිරීම සඳහා මීට වඩා වැඩි අවධානයක් යොමු කරන්න කියලා ඒ වගේම අපේ පාර්ලිමේන්තුවේ පුස්තකාලය පාවිච්චි කිරීමේදී මම හිතන්නේ දැන් ටිකක් වෙනදාට වඩා වැඩිපුර පුස්තකාලය භාවිතා වෙනවා කියලා තමයි එහි සේවකයන් ප්‍රකාශයටපත් කරන්නේ ඒ නිසාම පුස්තකාලයේ තියෙන අඩුපාඩුකම් පිළිබඳවත් සභාව අවධානය යොමු කරනවා දැනුත් ගිහිලා බැලුවොත් ගරු මුලාසුරණ මන්ත්‍රීතුමනි අර පැරණි පුවත්පත් දාලා තියෙන රාක දෙකක් අතර තෙමෙනවා සමේ අතිශය වටිනා ඓතිහාසික වැදගත්කමක් සහිත ලිය කියවිලි මේ ආයමත් සංරක්ෂණය කරගන්න බැරි වෙයි ඒවායේ හදන එක මහලුකු දේවල් නෙමෙයි ඒ වගේම තමයි උන් ඉල්ලීමක් තිබෙනවා දැන් මේ අපිට පුවත්පත් ෆොටෝකෝපි කරලා දෙනකොට අර බයින් කරන සිස්ටම් එක හැටියට මේ පුවත්පත් වල ධාරයේ කොටස නැතුව තමයි ෆොටෝකෝපි එක ලැබෙන්නේ. ඉතින් මේ අලුත් තාක්ෂණය පාවිච්චි කරලා බයින්ඩින් සෙක්ෂන් එකට අලුත් යන්ත්‍ර ලබා දෙනවා නම් එහෙම ඒක අපිට මීට වඩා හොඳට ගන්න පුළුවන් කියන යෝජනාවකුත් තිබෙනවා. ඒ වගේම තමයි දැන් මේ බොහෝ මන්ත්‍රීවරු පුවත්පත් පොතපත පුස්තකාලය තුළ පරිහරණය කරනවා. ඒ වගේම පුස්තකාලය තුළ ඔවුන්ට යම් අවශ්‍යතාවයක් වුණොත් එහෙම පරිගණකයකට සම්බන්ධ වෙන ක්‍රමයක් නැහැ. තැන් තැන් වල පරිගණක තියෙනවා, සයිබර් කැෆේ එකේ තියෙනවා, මෙතන තියෙනවා. නමුත් අත්‍යවශ්‍ය දෙයකට පරිගණකයක් පාවිච්චි කරන්න පුස්තකාලය තුළ විදිහක් නැහැ. පාවිච්චි කරන්න වෙන්නේ වැඩ කරන සේවකයන් දැන් පාවිච්චි කරන දේවල්. ඒ නිසා මම යෝජනාවක් කරන්න කැමති එවැනි පරිගණකයක් දෙකක් එතන ලබා දුන්නොත් හොඳයි. මන්ත්‍රීවරුන්ගේ ප්‍රයෝජනය සඳහා. අනිත් පැත්තෙන් පුස්තකාලයට වඩා වැඩිපුර මන්ත්‍රීවරු පාවිච්චි කරන මේ ආපන ශාලාව දැන් ආපන ශාලා දෙපාර්තමේන්තුවේ මම දන්න ආකාරයට මට කියපු ආකාරයට මෑත අවුරුදු 30 තුල ඒ අභ්‍යන්තර උසස් වීම ලබා දීලා නැහැ. සහි සේවකයන්ගේ යම් අතෘප්තියක් තිබෙනවා. උනුත් කැමති තමන්ගේ සේවා කාලය ඇතුළත යම් උසස් වීමක් ලබාගෙන ඒ උසස් වීමට අදාළ නිලැඳු බඳගෙන හි සේවය කරන්න. නමුත් ඒ උසස් වීම ක්‍රමවේදය පහුගිය කාලේ සකස් වෙලා නැහැ කියලා තිබෙන මේ සාකච්ඡාවක් තිබෙනවා ඒවා පිළිබඳව අවධානය යොමු කරන්න කියලා කියමින් එහෙනම් මම නියනවා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු අබ්දුල් රසාත් මහත්මයා.
රහීම් ඉන්ද ජනාධිපති அவர்களுக்கும் அதே போல முன்னாள் ஜனாதிபதி உட்பட 25 க்கு மேற்பட்ட முக்கியமான நிர்வாகங்களுடைய விவாதத்திலே மிக குறுகிய நேரம் கிடைத்திருக்கின்றது. அதுக்கு நன்றி கூறிக்கொண்டு எங்களுடைய நாட்டின் ஜனாதிபதி அவர்கள் இந்த நாட்டுக்கு ஒரு நல்லாட்சியை கொண்டு வருவதற்காக தனது உயிரை பணயம் வைத்து இந்த நாட்டிலே இனங்களுக்கிடையில் இருந்த மிகவும் பயங்கரமான அந்த சூழலை மாற்றி எல்லோரும் ஒற்றுமையாக சமனாக சமத்துவமாக வாழுகின்ற ஒரு நல்ல நிலையை இந்த நாட்டிலே ஏற்படுத்திய ஜனாதிபதி அவர்களுக்கு என்னுடைய நாட்டு மக்கள் சார்பாக குறிப்பாக சிறுபான்மை சமூகம் சார்பாக என்னுடைய நன்றியை தெரிவித்துக் கொண்டு ஏனைய ஜனாதிபதிகளோடு அல்லது ஏனைய நாட்டிலே உள்ள தலைவர்களோடு ஒப்பிடுகின்ற பொழுது ஒரு சாதாரண ஒரு அமைச்சரை அல்லது அதைவிட சில இடங்களிலே பார்க்கின்ற பொழுது மிக ஒரு வித்தியாசமான ஏனைய ஜனாதிபதி அல்லது நாட்டு தலைவர்களுக்கு ஒரு முன்னுதாரணமாக எங்களுடைய ஜனாதிபதி அவர்கள் நடந்து வருவதை இன்று சர்வதேச நாட்டு தலைவர்கள் எல்லாம் பாராட்டுவதையும் ஊடகங்கள் பாராட்டுவதையும் நாங்கள் பார்க்கிறோம். அதே போல அது எங்களுக்கெல்லாம் ஒரு பெருமையாக இருக்கின்றது. எங்களுடைய இந்த நாட்டிலே கடந்த 2 வருடமாக இந்த நல்லாட்சியிலே அண்மை காலமாக மிக மோசமாக இந்த இனங்களுக்கிடையிலே மீண்டும் கலவரத்தை தூண்டுவதற்கான அபாயகரமான பல நடவடிக்கைகள் நடந்து கொண்டிருக்கின்றன. நேற்று அதாவது எங்களுடைய அமைச்சர் விஜயதாச ராஜபக்ச அவர்கள் ஒரு அழகான உரையை ஆற்றியிருந்தார். அந்த உரையிலே யார் எந்த இனம் எந்த மதம் என்று நாங்கள் பார்க்க மாட்டோம், யாராவது இந்த நாட்டிலே மதங்களை இம்சைப்படுத்தினால் அல்லது அந்த இனங்களுக்கிடையிலே முருகலை ஏற்படுத்த தூண்டினால் அதிக உச்சபட்ச தண்டனையை வழங்குவோம் என்று கூறியது இந்த நாட்டிலே இவ்வாறான இனவாதத்தை விதைக்கின்ற இனவாதிகளுக்கு ஒரு மருந்தாகவும், அதேபோல இனவாதிகளை இந்த இனவாதிகளுடைய உருவாக்கத்தை தடுத்து நிறுத்த வேண்டும் என்று இயக்கத்தில் இருந்த பெரும்பான்மையான பௌத்த, கத்தோலிக்க, இந்து, இஸ்லாமிய மக்களுக்கு ஒரு பெரிய சந்தோஷத்தையும் நிம்மதியையும் ஏற்படுத்தி இருக்கின்றது. எனவே நேற்று பேசுகின்ற பொழுது அமைச்சர் பல விடயங்களை சுட்டிக்காட்டினார். அதிலே அது எந்த இனமாக இருந்தாலும் எல்லோருக்கும் சரியாக சரியான தண்டனை வழங்குவோம், இந்த நல்லாட்சியை எங்களுடைய நல்ல தன்மையை, ஜனாதிபதியர்களுடைய நல்ல தன்மையை, பிரதமர்களுடைய நல்ல தன்மையை நீங்கள் பார்த்து இயலாமையாக இதை பார்த்து விடாதீர்கள் என்று சொன்னதை நான் பாராட்டுகின்றேன். அதே போல நான் இன்று பார்க்கின்றேன், பொதுபல சேனா என்ற அமைப்புடைய ஒபிஷியல் வெப்சைட்டிலே போட்டிருக்கிறார்கள், சிங்கள ஜாதிவாதே பந்தாக இஸ்லாம் ஆகம கவதாவத் ஐஎஸ்ஐஎஸ் சங்விதானேட்ட சப்போர்ட் கரண சமாஜாக் நிமே லங்காவின் முஸ்லிம் சமாஜய மே பௌத்த ஜனத்தாவத்தக்கு ஹிந்து கத்தோலிக்க ஜனத்தாவத்தக்கு நிதாச லபிச்ச தவசைந்த அதவினத்துரு சகோதரத்தின் ஜீவத்தெண்டோன கேலா ஹித்தன ஏவகேம ஜீவத்தச்ச ஜனத்தாவாக் லக்ஷாக் எல்டிடி எலவளா எனவன எலவன கொட்டத் கவதாவத் ஆவுதகத்தன ஆவுதகன விஸ்வாசாக் ந ஏவகேம நெகனிகிற காத்தாங்குடிய பள்ளியம் ஆகம கட்டையுது கருணக்கூட மரலதேம்மா சீயகானம் ஏவலாவ தாவது கத்தன சமார கொள்ளு ஏவலாவ ஹமுதாவ பொலிசெத்துக்கு எக்கத்துவேலா தமுண்டு வச்ச அசாதாரணிய பிரஸ்னே மூணதெண்ட யால சமாரவிட்ட ஏவலாவது ஆண்டுவ சங்விதானத்துக்கு தம எக்கத்துவல கட்டையுது கரல ஏத்தி ஏனிசா மே ஐஎஸ்ஏ எசுத்துக்க கௌதஹரி முஸ்லிமாய ஏமனத்தான் கௌதரி அப்பே சமாஜி இந்தவானாங் அப்பி சம்பூர்ண சகயோக இதெண்ட கெமத்தி மே தேசபாலக்கு ஹெட்டியட்ட ஏமனத்தா அப்பே ஜம்ய துளமாவ முஸ்லிம் சங்விதான் முழு லங்காவ ஜீவத்தன முஸ்லிம் சமாஜ அப்படி சூதானம் ஏகட்ட விருத்தவ சட்டனா கினியன் மிக. எனவே அந்த வகையிலே நான் இங்கு சொல்லி வைக்க விரும்புகின்றேன், எங்களுடைய இந்த நாட்டிலே நேற்று அமைச்சர் பேசுகின்ற பொழுது ஐஎஸ்ஐ அமைப்போடு நாலு குடும்பங்கள் இலங்கையை சேர்ந்தவர்கள் இருப்பதாக சேர்ந்ததாக ரெண்டு வருடங்களுக்கு முன்னர் அது நடந்த செய்தியாக நான் பிறகு கேள்விப்பட்டேன். அதனுடைய உண்மைத்தன்மை எனக்கு தெரியாது. இந்த நாட்டிலே வாழ்கின்ற எந்த ஒரு முஸ்லீம் அமைப்போ அல்லது ஜம்யத்துல்லமா அமைப்போ அல்லது எந்த ஒரு தனிநபரோ ஒரு இஸ்லாமியர்கள் இந்த நாட்டிலே உலக சர்வதேச பயங்கரவாத அமைப்பாக பார்க்கப்படுகின்ற ஐஎஸ்ஐஎஸ் அமைப்பு ஒருபோதும் அவர்கள் உடந்தையாகவோ ஆதரவளிக்கவோ அல்லது அதற்கு ஆதரவாளர்களாக ஒருபோதும் மாற மாட்டார்கள் என்ற உறுதிமொழியை நான் தருவதோடு இந்த நாட்டிலே அப்பாவியாக வாழ்கின்ற இந்த சமுதாயத்தை அபாண்டங்களை சுமத்துவதனூடாக, இல்லாத பொல்லாததை சுமத்துவதனூடாக அந்த சமுதாயத்தை தூண்டி அந்த சமுதாயத்தை வீண்பழிக்கு அழைக்கின்ற சில நடவடிக்கைகள் அண்மை காலமாக தொடர்ந்து நடந்து வருகின்றது. அவ்வாறு நடந்த ஒரு தொடர்ந்து செய்த அந்த அநியாயத்தை கடந்த அரசு அதை தடுத்து நிறுத்தாத காரணத்தினால் அதற்குரிய விளைவை அவர்கள் அனுபவித்தார்கள். எங்களுடைய ஜனாதிபதி மீது பூரண நம்பிக்கை எங்களுக்கு இருக்கின்றது. அவர் ஒருபோதும் இந்த நாட்டிலே இன்னும் ஒரு இரத்த ஆறு ஓடுவதற்கு இடம் கொடுக்க மாட்டார் என்ற உறுதிமொழியை அவருடைய கடந்த கால செயல்பாடுகளிலே நாங்கள் கண்டிருக்கிறோம். இது எல்லோருக்கும் சொந்தமான, நாங்கள் எல்லோரும் எங்களுடைய தாய் நாட்டை மதிக்கின்றோம். இந்த நாட்டை பாதுகாப்பது, இந்த நாட்டிலே இனங்களுக்கிடையிலே ஒற்றுமையை, அதாவது எங்களுக்கிடையிலே சகோதரத்துவத்தை ஏற்படுத்துவதற்காக நாங்கள் எல்லோரும் சேர்ந்து உழைப்போம் என்று கூறிக்கொண்டு, எனவே எதிர்காலத்திலே இந்த நாட்டிலே இனவாதம் மதவாதம் தலை தூக்காமல் இருப்பதற்கு எங்களுடைய ஜனாதிபதி அவர்களுடைய அண்மை கால செயல்பாடுகள் எங்களுக்கு பெரிய சந்தோஷத்தை ஏற்படுத்தி இருக்கின்றது என்ற நல்ல செய்தியையும் கூறிக்கொண்டு, அதற்காக பூரண ஒத்துழைப்பை எங்களுடைய கட்சி, இங்கு இருக்கின்ற அத்தனை அரசியல்வாதிகளும் கட்சி பதங்களுக்கு அப்பால் நாங்கள் வழங்குவோம் என்றும் கூறி விடைபெற, உங்களுடைய இந்த விடயங்கள் எல்லாம் நல்ல முறையிலே முன்னெடுத்துச் செல்வதற்கு என்னுடைய வாழ்த்துக்களை கூறி விடைபெறுகிறேன். நன்றி.